ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
කුරුළු උණ ගැන යම් කතා බහක් මේ වෙද්දී ඔස්ට්‍රේලියාවේ තියෙන ඇතමුන් මේ ගැන බියක් දැක්වුවත් මේ තත්ත්වය භයානක නොවන බවට තමයි තවත් පිරිසක් සඳහන් කරන්නේ. ඉතින් මේ නිසා ඔස්ට්‍රේලියාවේ මේ වෙද්දී සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වෙලා තියෙන සෞඛ්‍ය අවධානමක් වෙන මේ ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා එහෙම නැත්නම් කුරුළු උණ ගැන අපි දන්නා කරුණු සහ කළ යුතු දේවල් මොනවද කියන කරුණු කාරණා පිළිබඳව අපි SBS සිංහල සේවයෙන් අද දවසේදී කතා බහ කරන්න හිතුවා. ඉතින් මේ සඳහා අපිත් එක්ක දැන් සම්බන්ධ වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සිට හසන්ත ජයසිංහාරච්චි වෛද්‍යතුමන්. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබ වෛද්‍යතුමනි SBS සිංහල සේවයට.
ආයුබෝවන් ඉපන.
හොඳයි වෛද්‍යතුමනි, මේ ඒවියන් ඉන්ෆ්ලුවෙන්ස එහෙම නැත්නම් අපි හැමෝම දන්න මේ වචනේ කුරුළු උණ කියන්නේ මොකක්ද? ඒ ගැන මුලින්ම පැහැදිලි කරගෙනෙමු.
ඔව්, මේ කුරුළු උණ සෑදෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා ඒ කියන වෛරස් වල උපකාණ්ඩයකින්. අපි සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා වෛරස් කියන අහලා තියෙනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එකෙන් ශ්වසන ආශ්‍රිත රෝගේ සෑදෙන එක ABCD ලෙස වර්ගීකරණයක් කරලා තියෙනවා. අපි වෛරස් වල ABC කාණ්ඩ වලින් සෑදෙන ෆ්ලූ නැත්නම් සීසනල් ෆ්ලූ ගැන යම් කිසි දැනුමක් තියෙනවා. අපි කියනවා ඉන්ෆ්ලුවෙන්සා ඒ කාණ්ඩෙන් සෑදෙන සීසනල් ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වෙන් අපි දන්නවා ඒ සම්බන්ධයෙන් වැක්සිනේෂන් එතකම ඇන්ටිවයරල් වගේ ට්‍රීට්මෙන්ට්ස් දන්නවා. ඒකම කියන්නේ හැම වාර්ෂිකව සෑදෙන නිසා ඒ ගැන දැනුමක් තියෙනවා. නමුත් අපි මේ කුරුළු උණ සම්බන්ධයෙන් එච්චර දැනුමක් අපිට නැහැ. මොකද ඒක වාර්ෂිකව වගේ සෑදෙන රෝගයක් නෙවෙයි, සාමාන්‍යයෙන් එන්න පුළුවන් එක එක අවස්ථාවලදී. නමුත් මේ ගැන දැනගැනීමට අපි මේ වෛරස් හිතේන උපකාණ්ඩ පිළිබඳ දැනගැනීමක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරස් තියෙන HNN කියන ඇන්ටිජන් වල පැවතීම මත ඒ තවදුරටත් උපකාණ්ඩ වලට බෙදෙනවා. H කියලා කියන්නේ අපි ඉමැග්ලුටිනින්, N කියලා කියන නියුරමිනිටේස් කියන ඇන්ටිජන් වල. ඒකේ H වල උපකාණ්ඩ 16ක් සහ N වල උපකාණ්ඩ 9ක් තියෙනවා. ඒ අනුව HNN වල තියෙන ඇන්ටිජන් කම්බිනේෂන් වල පැවැත්ම අනුව මේ ඉන්ෆ්ලුවෙන්සා ඒ මගින් විවිධ රෝගයන් නම් කරලා තියෙනවා. අපි දන්න ආකාරයෙන් දැන් සීසනල් ඉන්ෆ්ලුවෙන්සා අපි සමහර දන්නවා H1N1 ලෙස නම් කරලා තියෙනවා. ඒත් එක්කම මේ කුරුළු උණ නැත්නම් ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා කියන එක H5N1 ආකාරයෙන් පැවතුණා. ඒත් එක්කම H7N9 ලෙස, H7N3 ලෙස වර්ගීකරණය කරලා තියෙනවා. ඒත් එක්කම තව දුරටත් මේක කම්ප්ලිකේට් වෙනවා. මේකේ H වල N වල උප ප්‍රභේද පවතිනවා. නමුත් මේ ගැන දැනගැනීම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ දැනට. ඒත් එක්කම තවත් වර්ගීකරණයක් තියෙන මේ ඇන්ටිජන් වල තියෙන පැතිරීමේ හැකියාව අනුව හයිලි පැතජනික් ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා ලෙසත්, ලෝ පැතජනිසිටි ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා ලෙසත් වර්ගීකරණයක් කරලා තියෙනවා. ඒ අනුව අපිට ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා සමහර උපකාණ්ඩේ නිදහසේ හැසිරෙන, කියන්නේ කුරුල්ලන්ට සුළු රෝගී තත්ත්වෙන් සිට මාරාන්තික රෝගීන් තත්ත්වයන් ඇති කරනවා. මේ ගැන දැන ගැනීම තමයි වැදගත් වෙන්නේ අපි කුරුළු උණ ගැන කතා කරද්දි. එසේම මේ සමහර උපකාණ්ඩ මගින් පෝල්ට්‍රී වල, කියන්නේ සමහර කුරුල්ලන් ඇති කරන ෆාම්ස් වල, ඒත් එක්කම ශීරපායි සතුන් හරක් ඌරන් සීල්ස්ලා වගේ ඒ අයට සුළු ඉඳලා මාරාන්තික තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඒත් එක්කම මිනිසුන්ටද ඇතැම් අවස්ථාවලද මෙම රෝගයේ ආසාදනය වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන දැනගැනීම අවශ්‍ය වෙනවා. අපි අතීතයේ සිට බැලුවොතින් මේ වාර්තා වෙලා තියෙන අනුව පළමු වාරට කුරුළු උණක් වාර්තා වෙලා තියෙන H5N1 උපකාණ්ඩෙන් ඒ චීනෙන් වාර්තා වෙනවා 1996 වර්ෂයේ. ඊට පස්සේ ඊළඟ වර්ෂයේ හොංකොන්ග් හි මිනිසුන්ට වැළඳුණු බවට වාර්තා වෙනවා. ඒ අමතරව නැවත නැවත ඒ ආසියාවේ, ඇමරිකාවේ, අප්‍රිකාවේ කුරුළු උණ ලෙස මතු වෙනවා. ඊට පස්සේ යුරෝපයේ, ඇමරිකාවේ හා කැනඩාවේ 2020-21 වසරේදී කුරුළු උණ ලෙස ආසාදනය වෙලා පැතිරුණු බවට වාර්තා වෙනවා. එමගින් මිනිසුන්ට ආසාදනයක් වාර්තා වෙලා තියෙනවා H5N1 වලදී. නමුත් මරණයක් වාර්තා වෙලා නැහැ. එත් එක්කම අපි කිව්වොත් අනිත් කාණ්ඩෙන් H7N9 උපකාණ්ඩෙන් පළමු ආසාදනය 2013 වසරේ චීනෙන් වාර්තා වෙනවා. ඒ සමග ඒ කුරුළුණ විටින් විට විවිධ මහද්වීප රටවල්වල වාර්තා වෙනවා. අපිට මේක ඔස්ට්‍රේලියාවට වැදගත් වෙන්නේ මේ වන විට වික්ටෝරියාවේ වල පවතින කුකුල් නැත්නම් පෝල්ට්‍රී ෆාර්ම් 7ක වගේ මේ කුරුළු උණ ආසාදන තත්ත්වයන් හඳුනාගෙන තියෙනවා. එයින් 6ක්ම මෙරිඩිත් අවට ඇති ප්‍රදේශවල පෝල්ට්‍රීස් වල හඳුනාගෙන තියෙනවා. ඒකේ H7N3 උප ප්‍රභේදයෙන් පැතිරිලා තියෙන බවට තමයි හඳුනාගෙන තියෙන්නේ. අනිත් ප්‍රභේදය වෙන්නේ H7N9 කියන ප්‍රභේදෙන් තෙරෑන් අවට තියෙන කුකුල් ෆාර්ම් එකක සොයාගෙන තියෙනවා. ඉතින් මෙම වෛරසේ බෝවන ආකාරය ගැනත් කතා කරන්න ඕනේ. ඒ ගැන කතා කරද්දී ඒ ගැන විවිධ කාණ්ඩ තුනක් යටතේ පැහැදිලි කරන්න ලේසි. ඒ කියන්නේ බර්ඩ් ටු බර්ඩ් ට්‍රාන්සිෂන් අනුව එය පැතිරෙන්න පුළුවන්. කියන්නේ කුරුල්ලෙක්ගේ ආසාදිත කුරුල්ලෙක්ගෙන් තවත් කුරුල්ලෙක්ට ඒ ආසාදිත කුරුල්ලන්ගේ තියෙන කෙල ශ්වසනාශ්‍රිත මල පහ වල තියෙන වෛරස් ඒ ආහාර ශ්වසන මාර්ගයේ හරහා අනික් කුරුල්ලන්ට ඇතුල් වෙන්න පුළුවන්. මේක තමයි නිතරම කියන්නේ බොහෝ විට රෝග තත්ත්වය නැති වෙන්න පුළුවන් හේතුව. ඊට අමතර දෙවැනි ආකාර ලෙස බර්ඩ් ටු පර්සන්, ඒ කියන්නේ කුරුල්ලෙක්ගෙන් හා මනුෂ්‍යෙක්ට දුර්ලභව ඒක බෝ වෙන්න පුළුවන්. ඉහත පරිදි කෙළ නල පහ මිශ්‍ර වෛරස් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් එත් එක්කම බොහෝම දුර්ලභව එම වෛරස් අඩංගු බිත්තර මස්ලේ සහිත නොපිසූ ආහාර පාන පරිභෝජනයෙන් ඒවා ඇල්ලීමෙන් ඒවා ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඒවා බෝ වෙන්න පුළුවන්. ඊට අමතරව පර්සන් ටු පර්සන් අපි තුන්වෙනි අවස්ථාව ලෙස ගත්තොතින් ඒකත් ඉතාමත් දුර්ලභයි. නමුත් ඒක ඇති වෙන්න පුළුවන් ආකාරය හොයාගෙන තියෙනවා. ඉතින් ඒ කුරුළුණ ආසාදිත පුද්ගලයෙක් දීර්ඝකාලීනව හා අනාරක්ෂිතව ඒ අසල සිටීමෙන් ඒගොල්ලොන්ගෙන් නිකුත්වන එයා බෝන් ඩ්‍රොප්ලට්ස් අපි දන්නවා ඒ වෛරස් අඩංගු කුඩා අංශු ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් ඒවා අනිත් අයට බෝ වෙන බවටත් හඳුනගෙන තියෙනවා.
හොඳයි, දැන් ඕනෑම රෝගයක රෝග ලක්ෂණ තියෙන වෛද්‍යතුමනි, දැන් මේ පුද්ගලින් කුරුළුණ වැළඳුනෙන් පස්සේ මොන වගේ රෝග ලක්ෂණද පෙන්නුම් කරන්නේ?
ඔව්, ඇත්තටම බොහෝ දුරට අපි මිනිස්සුන්ගේ රෝග ලක්ෂණ නොපවතින ආකාරයක් තමයි බොහෝ විට පෙන්නන්නේ. නමුත් දක්වන රෝග ලක්ෂණ අතර කියන්නේ රියාලි රෝග ලක්ෂණ දක්වන නම් ඒක සීසනල් ෆ්ලූ වලට සම්බන්ධ දක්වන රෝග තත්ත්වයන්ට සමාන රෝග ලක්ෂණයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒවා උණ, කැස්ස, හෙඹිරිසාව, ඊට අමතර උගුර අමාරු වගේ රෝග ලක්ෂණ පෙන්නනවා. ඊට අමතර ශ්වසන සම්බන්ධයෙන් සුෂ්ම ගැනීමේ තියෙන අපහසුතාවයේ හිසරදේ මස්පිනිවල වේදනාව ඒ වගේම නිකන් මහන්සියක් දකිනවා මේවා අපි ඔක්කොම දකිනවා සාමාන්‍ය සීසන ෆ්ලූ වලත්. ඊට අමතරව බඩේ අමාරුවක්, ඒ කියන්නේ ඩයරියා තත්ත්වයක්, ඇස්වල වේදනාවක්, ඒ කියන්නේ රතු වෙලා කන්ජන්ක්ටිවයිටිස් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ පවතිනවා. ඒත් එක්කම ගත්තතින් දරුණු රෝග ලක්ෂණ ඉතාමත් දුර්ලභයි. නමුත් මෙම රෝග ලක්ෂණ ගැන දැනගැනීම අවශ්‍යයි. මෙම රෝග ලක්ෂණ ලෙස අපි ස්නායු ආබාධ, ඒ කියන්නේ එන්කෙෆලයිටිස් වගේ මොලේ වටා තියෙන සියුම් පටක ඉදිමීමෙන්, ඊට අමතර පෙනහළු වල තියෙන සියුම් පටක ඉදිමීම, නියුමෝනියා වැනි තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. මේ ආශ්‍රිත මරණයන් පවා ඇති වෙන්න පුළුවන්. ඒ මේ ගැන රෝග ලක්ෂණ පිළිබඳ දැන ගැනීම අවශ්‍ය වෙනවා.
වෛද්‍ය හසන්ත, දැන් මං කැමති ඔබෙන් දැනගන්න මේ කුරුළුණ වැළඳීමේ වැඩි අවධානමක් තියෙන්නේ කොයි වගේ පිරිසකටද කියලා.
ඔව්, මේ ගැන දැනගනිදී අපි කලින් කිව්ව පරිදි අපි බර්ඩ් ටු පර්සන් ට්‍රාන්ස්මිෂන් හරහා කුරුළුවන වැළඳෙන ආකාරය ගැන දැන ගැනීම වැදගත් වෙන යනු අර කිව්ව ඩිරෙක්ට් කන්ටැක්ට් කියලා ඍජු පැතිරීමක් ලෙස ආසාදිත කුරුල්ලන්ගේ කෙළ මල පහල අඩංගු ආසාදිත වෛරස් මිනිසුන්ගේ ශ්වසන මාර්ග හරහා ඇතුළු වීමෙන් ඒ වැළඳෙන්න පුළුවන්. ඒත් එක්කම ඉන්ඩිරෙක්ට් කන්ටැක්ට් කියන වක්‍ර ලෙස ආසාදිත කුරුල්ලන්ගේ මල පහ කෙළවල අඩංගු ඩ්‍රොප්ලට්ස් දස්වැනි කුඩා අංශු මගින් ඒ ආකාරයෙන් මිනිසුන්ගේ ආහාර මාර්ගවලට ඇතුළු වීමෙන්ද මේ ඇති වෙන්න පුළුවන්. එතකම පර්සන් ට පර්සන් කියන්නේ මිනිසුන්ගෙන් තව මිනිස්සෙක්ට ආසාදනය ඉතා දුර්ලභ ක්‍රමය මගින් ඒ වාර්තා වෙලා තියෙනවා. ඒක කියන්නේ ප්‍රොලොං අන්පොටෙක්ටඩ් එක්ස්පෝෂර් කියන්නේ ඒගොල්ලෝ අර පර්සනල් ප්‍රොටෙක්ටඩ් එක්විප්මන්ට්ස් පාවිච්චි කරන්න නැත්නම් ඒක වැළඳීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ගැන දැනවත් වීම වැදගත් වෙනවා. මේක බෝ වෙන ආකාරය මේකේ වැළකීමට හා මේකට වැඩි අවධානමක් තියෙන අය පිළිබඳ දැන ගැනීමටත් ඒ අනුව ගත්තොතින් මේකේ වැඩි අවධානමක් තියෙන්නේ ඔබ කුරුළු උණ සෑදී තියෙන රටවල්වල හෝ ප්‍රාන්තවල සංචාරය කරනවා නම් ඒ ආසාදිත කුරුල්ලන් සහ මිනිසුන් සමග ගැවසේනවා නම් එත් එක්කම ආසාදිත ඒ කියන්නේ පෝල්ට්‍රී වලට ඇතුළු වී අනාරක්ෂිත නොපිසු ආහාර අරන් ඒ වගේ දේවල් පරිභෝජනය කරනවා නම් මෙම රෝගයෙන් වැළඳීමට අවධානමක් තියෙනවා. විශේෂයෙන්ම කිව්වොත් මේ කුරුල්ලන් ආශ්‍රිත පෝල්ට්‍රි සම්බන්ධයෙන් වැඩ කරන පිරිසට මෙම රෝගී තත්ත්ව වැළඳීමට විශේෂ අවධානමක් තියෙනවා.
ද අපි ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා එහෙම නැත්නම් කුරුලුන සම්බන්ධයෙන් කරුණු කාරණා බොහොමයක් කතා බහ කරා. වෛද්‍යතුමනි, මේ කුරුලුන වැළඳීමෙන් වැළකීමට හැකියාවක් තියෙනවාද එහෙමනම් ඒ කොහොමද කියලත් අවසන් වශයෙන් එහෙමනම් සඳහන් කරමු.
කුරුලුන පවතින ප්‍රදේශවල සංචාර කිරීම වැළැක්වීම මෙම රෝගය පැතිරීම වළක්වා ගන්න පුළුවන්. ඒත් එක්කම නොදැනුවත්කමකින් හෝ සංචාරය කළහොත් ජන නිදහසේ හැසිරෙන කුරුල්ලන් පාම්බල සිටින කුරුල්ලන් එකන්නේ ඒගොල්ලොන්ගේ වයිල් බර්ඩ් පෝල්ට්‍රී මගහැරීමෙන් මේක වළක්වා ගන්නත් පුළුවන්. ඒ අමතරව අතසේදීම සබන් හෑන්ඩ් සැනිටයිසර් වගේ දේවල් පාවිච්චි කිරීම මේ වගේ ප්‍රදේශවලට ගියොත් එක්කම නොපිසු ඒ පෝල්ට්‍රි ප්‍රොඩක්ට් කුරුල් ෆාර්ම් වල නිෂ්පාදනය ඒ වගේ එග්ස් වගේ මීට් වගේ ප්‍රොඩක්ට්ස් පරිහරණය කිරීමේදී අසබංගා සේදීම ඒ වගේ දේවල් වලින් වළක්වා ගන්න පුළුවන්. එසේම ඒව පරිහරණය කිරීමේදී ඇස් නාසය කට වගේ ඇල්ලීම වැළැක්වීම ඒත් එක්ක මේ නොපිසු ආහාර පරිහරණය කරන පිහි කියන උපකරණ හොඳින් සෝදලා පිරිසිදු කර ගැනීමෙන් මේවා වළක්වා ගන්න පුළුවන්. ඒ අමතරව අපි කිව්වෙ ඔබ කියන්නේ පෝල්ට්‍රී වල වැඩ කරන අයෙක් නම් විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕනේ මෙම රෝග වළක්වා ගන්න අවශ්‍ය දේවල් කිරීමට. ඒ කියන්නේ ඉන්ෆෙක්ෂන් කන්ට්‍රෝල් ප්‍රොසීජර්ස් වලට ස්ටික් වෙන්න ඕනේ. පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් පාවිච්චි කිරීමෙන් ඒ කියන්නේ අපි අර N95 P2 වගේ මාස්ක් ගොගල්ස් ග්ලව්ස් ඒ අමතර ප්‍රොටෙක්ටිව් ක්ලෝත් පාවිච්චි කිරීමෙන් බොහෝ විට උදව් වෙනවා මේවායින් වළක්වා ගන්න. ඊට අමතරව රෝග ලක්ෂණ පෙන්නුම් කරනා නම් ඊට අමතරව වැදගත් වෙනවා විශේෂයෙන්ම වෛද්‍යවරයෙකුගෙන් පරීක්ෂා කරගෙන රෝගයක් තියෙනවද නැද්ද කියලා තහවුරු කරගන්න. විශේෂයෙන්ම වැඩි අවධානයක් තියෙන අයට මේ ගැන මුලින් දැනුවත් වී වෛද්‍යවරයෙකු හම්බවීම වැදගත් වෙනවා. අපි කිව්වා වගේ අර පෝල්ට්‍රි සම්බන්ධයෙන් වැඩ කරන කාණ්ඩයට මේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම රෝගී ලක්ෂණ පෙන්නුම් කරනවා නම් මෙම රෝගය තහවුරු කර ගැනීමට සාමාන්‍ය අපි අර සීසනල් ෆ්ලූ වර කරන ආකාරයට අපි නේසොෆැරින්ජියල් ස්වොබ් එකක් නාසයෙන් කුරෙන් ගන්න පරීක්ෂණ සාම්පල් එකක් ඒක ඉතා ඉක්මනින් එක දවසකින් දෙකකින් වගේ අපිට රිසල්ට්ස් එන්න පුළුවන්. ඒක ලැබ් එකකට යවලා ඒක රිසල්ට් අනුව මෙම තත්ත්වය තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන්. ඒ හදිසියේවත් කුරුළු වුණ තහවුරු නොතින් ඒ කියන්නේ හෙල්ත් කෙයා වර්කර්ස්ලා ඒ ලැබ් එකකින් හරි ඩොක්ටර්ස්ලා හරි ඒක නොටිෆයබල් ඩිසීස් එකක් ලෙස පබ්ලික් හෙල්ත් යුනිට් එකට දැනුවත් කරනවා. ඒගොල්ලෝ පැතිරීම වැළැක්වීමට පියවර ගන්නවා. එසේම මේ රටවල් අතර පැතිරීමට වැළැක්වීමටත් මොනිටර් කිරීමටත් WHO එක හරහා ග්ලෝබල් මොනිටරින් සිස්ටම් එකකුත් පවතිනවා. මේ අනුව මේක සාමාන්‍යයෙන් අපි කියන පැන්ඩමික් එකක් වගේ තත්ත්වයකට යෑමේ වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න පුළුවන්. ඊට අමතරව අවසාන වශයෙන් කිව්වොතින් කුරුළු උණ වැළඳුනොත් අපි දැන්ට දැනුවත් වෙලා තියෙන මේ වගේ රෝගී තත්ත්වය නැති වුණොතින් සෙල්ෆ් අයිසොලේෂන් කිරීමෙන් ඒ කියන්නේ මුඛ ආවරණ පැළඳීම ඊට පස්සේ පර්සනල් යුටෙන්සිල් පාවිච්චි කිරීම අත් සබංගාල හෝදලා හෑන්ඩ් සැනිටයිසර් වගේ දේවල් පාවිච්චි කිරීම කිවිසුම් යන විට නාසය හා කට ආවරණය කිරීමෙන් ඒ ආදි දේවල් වලින් එය පැතිරීම වළක්වන්න පුළුවන් අනිත් අයට. එසේම දරුණු ලෙස කුරුළු වුණ රෝගී තත්ත්වවලදී අපි ඇන්ටිවයිරල් බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන්. අර සීසනල් ෆ්ලූ වලදී, ඉන්ෆ්ලුවෙන්සා වලදී වගේ භාවිතා වන ඇන්ටිවයිරල් බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීම.
ඔදා SBS සිංහල සේවයෙන් අවධානයක් යොමු කරමින් පසුනේ ඔස්ට්‍රේලියාවේ මේ වෙද්දි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයක් යොමු වෙලා තියෙන විශේෂම සෞඛ්‍ය අවදානමක් වෙන එවියන් ඉන්ෆ්ලුවෙන්සා, එහෙම නැත්නම් අපි බොහෝ දෙනෙක් දන්න මේ කුරුළු උණ ගැන අපි දන්නා කරුණු සහ කළ යුතු දේවල් ගැන. මේ සඳහා අපිත් එක්ක සම්බන්ධුනේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සිට හසන්ත ජාසින්හාරාචි වෛද්‍යතුමන්. එවන වෛද්‍යතුමනි, ඔබට බෙහෙවින්ම සතුටුවන් තෙනවා අද දවසේදී මේ ආකාරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ පිළිබඳව අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝන්.
අයිබෝන් සුබ සස.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.